Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව සීලන්ත ස්පර්ස් සංවිධානයේ රේඩියෝ ශ්‍රී ලංකා ප්‍රසන්ටඩ් බයි ස්පර් නිව්සීලන්ඩ්. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාවක් මාදයාබර හිතවතුනි. අදත් සුපුරුදු පරිදි නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය ගෙනෙන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබ හමු වීමට පැමිණීමටයි මාගේ මේ උත්සාහය. අද 2021 මැයි මාස 14 වෙනිදා තාම 1900 ගණන් වල මම ජීවත් වෙන්නේ. ඒකයි මට 1900 ගණන් කියලා කියවුනේ. මේ ඇත්තට මේ 1900 ගණන් කොච්චර සුන්දරද නේ. ඒක වෙනම මාතෘකාවක් අපිට කතා කරන්න තියෙන. ඉතින් අද දවසේ මම හිතන්නේ මේ සතියෙම අපිට පොඩ්ඩක් වර්ෂාවෙන් එහෙම මෙම් බාධා තිබ්බා. මේ සති අන්තෙත් ඒ වගේ මම හිතන්නේ වර්ෂාව අපිට ලැබෙන්න තියෙනවා. දැන් පොඩ පොඩ සීතලයි, සීතල දැනෙන වැඟට ඇඳුම් දෙක තුනක් ඇඳගෙන පොරවගෙන ඉන්න කාලය ඇවිල්ලා දැන් අපිට නොදුනුවත්තුම ගේ දොරකොළට. මම හිතනවා ඉතින් අද මේ විවේකී සති අන්තයේ සිකුරාදා හැන්දෑවේ ඔබගේ කාර්යයන් නිම කොට ඇවිල්ලා ගෙදර ඇවිල්ලා උණුහුම් තේ කෝප්පයක් පානය කරන ගමින් හෝ වෙනත් පානයක් තොලගාමින් සිටින ගමන් හෝ වෙනත් වැඩසටහනක් බලන ගමන් හෝ සිටින මොහොතක් කියලා. ඉතින් ඒ කෙසේ වෙතත් ඔබට පුළුවන් ඔබට අපි සමග මේ වගේ සජීවීව සම්බන්ධ වීමට අපහසුකමක් තියෙනවා නම් ඔබට පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න planet audio.org කියන වෙබ් අඩබියෝසේ. එහි අපේ මේ ප්‍රෝග්‍රෑම් සමයකම තියෙන ඔබට අහන්න පුළුවන් නම් ගෙදර නිකන් ඉන්න වෙලාවට මොනවද මේ වෙලේ යන්නේ කියලා දැනගන්න ඕන නම් එතන අවස්ථාවක් තියෙන ඔබට. ඉතින් මං කියව විදියට මේ අවුරුද්දෙත් මාස පහක් ගෙවි යන්නේ අපි දන්නෙම නැතුව 2021. මේ මාස පහත් දැන්ටම මං හිතන්නේ කොරෝනා අලු ප්‍රභේද වලින් ලෝකය තුරන් කරගෙන තියෙන මොහොතක, විශේෂයෙන්ම ඉන්දියාව ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත් වෙන මොහොතක අපි ජීවත් වෙන්නේ. අපේ රට ගැනත් කියන්න තියෙන්නේ ටිකම තමයි. අපි ඉතින් අද මගේ මාතෘකාව වෙන්නේ මේ කාලීන දේවල් ගැන කතා කරන්න. ඇත්තටම කොරෝනා නිසා අපිට ලෝකයාට මොකද වුනේ කියලා. ඊට කලින් අපි අපේ දයාපර දෙමාපියන් ගේ පාද නමස්කාර කර සිටිමු. ලෝවටා සිටින ශ්‍රීලෝම ශ්‍රී ලාංකික අපගේ ආදරණීය දෙමාපියන් මේ වෙනකොට අපිත් එක්ක ජීවත් වෙන ඇති. මේ වෙනකොට අපෙන් සමවර්ගන ගිහිල්ලා ඔවුන්ගේ ලෝකවල ජීවත් වෙන ඇති. ඒ හැමෝම වෙනුවෙන් අපේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ ලස්සන ගීතය මම ඔබ වෙත තිර කරන්න කැමැති. මේ ගායනා කරන්නේ කීර්ති පැස්කුවල්. අපි එනම් සවන් දෙමු.
Thank you. මස ඔබ මා කුසරඳ වූවා දහසක් දුක් ගිනි සිතින් දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ අම්මී ඔබ මගේ දිවි දස මස ඔබ මා කුසරඳ වූවා දහසක් දුක් ගිනි සිතින් දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
දසමස ඔබ මා කුසරැඳ වූවේ දහසක් දුක්ගිනි හිතින් දරා මතු දිනුව නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ මගේ දිව්‍ය පුරා. ඇත්තරම මේ අපේ අම්මා නේද? දසමාසයක් කුසේ දරාගෙන දහසක් දුක්ගින්දර හිතින් දරාගෙන අපේම මතු දිනුව පතා අපිව මේ ලෝකෙට බිහි කළා. අපිව ඇති දැඩි කළා. තවමත් අපේ මතු දිනුවම ප්‍රාර්ථනා කරන්නේ වෙන කවුරුත් නෙමේ, අපේ දිව්‍ය පුරාම ඒ අපේ අම්මා. මම දන්නවා අපි ගොඩක් දෙනෙකුට මේ අවස්ථාවේ ඇත්තටම ඉතාමත් අසීරුම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ ලෝකේ පුරා පවතින මේ කොවිඩ් වසංගතය නිසා ලංකාවත් ඒකේ ගොදුරක් බවට පත් වෙලා අපිට අපේ ආදරණීය දෙමාපියන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවතුන්, යාළු මිත්‍රාදීන්, අපේ ගම, අපේ පරිසරය, අපේ වටපිටාව ඒ සුන්දර දිවයින අපෙන් ඈත් කරලා තියෙනවා දැන් අවුරුදු දෙකක් පමණ කාලයක් තිස්සේ. ඉතා සුළුපටු කාලයක් නෙමෙයි. මං හිතන්නේ ඔබත් මම වගේම කවදා ලංකාවට යන්දෝ කියලා බලාගෙන ඉන්නවා අපේ මේ ආදරණීය දෙමව්පියන්. බොහෝ දෙනෙක්ගේ, මගෙත්, මම ඇතුළු බොහෝ දෙනෙක්ගේ දෙමව්පියෝ ඉන්නේ දැන් ඉතාමත් වයසක තත්ත්වේ. ඉතින් ඔවුන්ගේ දෙනෙත් පියවෙන කලින් අපිට අපේ මාතෘභූමිය තියාගන්න පුළුවන් වුණොත් ඇත්තට මේක මම හිතනවා අපිත් අපේ සිත සතන් වලස් කිසියම් හෝ සහනයක් ගෙනත් දෙනවට සැකයක් නැහැ. අපි බලාගෙන ඉන්නේ ඒක කවදා කවදා මේ කරදරේ මේ ව්‍යසන ඉවර වෙයිද. අඩුම ගානේ පුංචි හෝ රුකුලක් අපිට, ඒ කියන්නේ අස්වැසිල්ලක් අපිට ලැබෙයිද අපේ මවරට ගිහිල්ලා අපේ සදාදෙන්නේ දෙමව්පියන් ජීවිතුන් අතර ඉන්නවනම්, එහෙම නැත්නම් අපේ සහෝදර සහෝදරියන්, නෑ දැහිඳ මිතුරු, නැන්ද මාමලා, ආච්චි සියලා, බාපලා, මහප්පලා, ඔය හැමෝම යාළුවෝ, හිත මිත්‍රාදීන් හැමෝම බල්ලෙන්න අපිට අවස්ථාවක් උදා වේ කියලා අපි ප්‍රාර්ථනා කරමු හැමදාම. අවස්ථාවක් උදා වෙන්න කියලා. ඉතින් මම ඔබට කතා කරන්න අද බලාපොරොත්තු වෙන්නේ රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන. මම අමුතුවෙන් කිය යුතු නෑ, මං හිතන්නේ ඔබ සම්ම දන්නවා අද අප රටේ තියෙන අද අප රට මුණ පාල තියෙන මේ ප්‍රශ්නය ගැන. මේක මෙහෙම වුණේ කොහොමද, මේකට වෙන විසඳුම් තිබ්බේ නැද්ද, ඒව ගැන ඇත්තටම දැන් කතා කරලා පළක් තියෙනවද කියන ප්‍රශ්නය නිරතුරුවම මගේ සිත් තුළ රැවපිලි රැවදෙනවා. මොකද ඒ දේවල්ලා ඉවර හින්දා මේ මෙවන් වූ ව්‍යසනයකට මුණ දෙන්න කලින් අපි පළවෙනි රෝගිය හොයාගත්ත දවස් ඉඳලා මාර්තු මාසෙ 18ද කොහෙද මං හිතන්නේ 2019 එදාගත්ත ඒ වැඩපිළිවෙල එක දිගටම ක්‍රියාත්මක වුණා නම් ලොකු ප්‍රශ්නාර්ථයක් දාන්න වෙන දෙන්න වුණා නම් අද මේ පවතින තත්ත්වෙට අපිට මුහුණ දෙන්න වෙයිද? නොකියා කියන මේ ලොක්ඩවුන් එකකට අපිට යන්න සිදු වෙයිද? අපිට වැරදුනේ කොතනද? අපි නිකං මං හිතන්නේ දේවල් සිදුවෙන්න කලින් අපි ඒ ගැන අතිශෝක්තියකින් කතා කරාද? දේවල් අපේ අතින් ගිලිහි ගියාද? නැත්නම් අපේ මිනිස්සු කින් දෙහන් නැද්ද? ඒ කියන්නේ විනයක් නැද්ද අපේ මිනිස්සු අත? මං එහෙම කියන්නත් හේතුව උන්නේ මම මට මගේ සමකාලිනෙක් ඉන්නවා අද අපේ රටේ අමදා නිලතලයක් ධර්මින්. මං ඔහුත් සමග කතා කරද්දි මට ඔහුගෙන් දැනගන්න හම්බුනේ ඒකයි, මේ අපේ මිනිස්සුන්ගේ විනය කියන එක හරිම අන්තිමයි කියලා වෙරලා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය මොන දේ කරන්න උත්සාහ කරත් ඒකට ඉඩ පස්තාවක් නෑ. මොකද මිනිස්සු කියන දෙහන් නෑ කියලා වෙරලා. ඇත්තරම එක අතකින් බැලුවාම අපේ මිනිස්සු මේ වගේ දේවල්ට පුරුදු දෙලිටියේ නෑ. මුළු දවස පුරාම මාස්ක් එක දාගෙන ඉන්න, හුස්ම ගන්න ඒක ඇතුළට, මනුස්සෙක්ගේ මූණ හිනා වෙනවද කියලා පේන්නේ හරියට. හිනා වෙනවා පේනවා ඇස් දෙක පොඩි වුණාම. ඉතින් ඒක හැමදෙසම ඇස් දෙකම දිහා බලාගෙන පුළුවන් මනුස්සෙක් හිනා වෙන්න. අපේ දසන් වලින් අපි දැක්කේ ඉස්සර හිනාව මනුස්සෙක් ඉස්සරට හම් වෙනකොට. අද ඒව ඔක්කොම වෙනස් වෙලා ඒ මුළු ලෝකයක් ඉදිරියේ අපි හැමෝම මුඛවාඩම් දාගෙන එක්කෙනෙකුට එක්කෙනෙක් අඳුරන්නයි තත්ත්වයට අද අපිපත් වෙලා. එකම ගමේ එකම ප්‍රදේශයේ ජීවත් වෙන අපි ගොඩාක් ඈත් කළා මේ කෝවිඩ් වසංගතය නිසා, මේ කෝවිඩ් මාරය නිසා. අපිට කොතනද වැරදුනේ? අපි කොතනද වරද්ද ගත්තේ? අද ඉන්දියාව තියෙන්නේ හැමෝම කියන විදියට විශාලා මහනුවරක් වගේ. විශාලා මහනුවර මම දැකලා නැහැ ඇත්තටම. විශාලා මහනුවර ඇතිවෙච්ච තුම්බිය, බුදුරජාණන් වහන්සේ කාලේ ඇතිවෙච්ච තුම්බිය, ඒ දුරුකරන්න රෝග බිය, අමනුෂ බිය, යක්ෂ බිය, මේ කියන තුන් බිය නැති කරන්න උන්වහන්සේ රතන සූත්‍රය දේශනා කරා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද ඉන්දියාවේ තියෙනවලු. ඒ කියන්නේ රෝග බිය, අමනුෂ බිය, මේ රෝග බිය, මරණ බය, මේ අමනුෂ බිය, මේ තුන. ඔබ දකින්නේ නැති ඉන්දියාවේ අදපත් වෙලා තියෙන තත්ත්වය. නවදිල්ලියේ ප්‍රධාන අගනුවර අද පාරේ උයන්මතුවල විතරක් නෙමෙයි, මිනි ආදාහනය කරන විතරක් නෙමෙයි, ගංගා නම් ගඟේ මං හිතන්නේ මිනි 150-200ක් පා වෙනව දවසකට. ඒ කියන්නේ මිනිස්සුන්ට ආදාහනය කරගන්නවත් තැනක් නැතුව. ඒ වගේ තත්වයකට මෙච්චර දියුණු රටවල් පත් වෙච්චි අපේ ලංකාව ගැන මොනව කතා කරන්නද? එක්තරා විදියකට ලෝක බලවතෙක්, ඇමරිකාව, චීනය හා කරට කරින්න පුළුවන් ආසියාවේ ඉන්න බලවතෙක්. අද ඒ වුණාට තත්වය මොන්න බලවතා හිටියත් ලෝකෙ කොච්චර බලවත්තු හිටියත් මේ වගේ වෛරක වෛර වාරිසකට පුළුවන් ඔක්කොම ෂට්ඩවුන් කරන්න ලොක්ඩවුන් කරන්න ඕන වචනකින් ඔගලන්ට කියන්න පුළුවන් ඒ දේ තමයි අද වෙලා තියෙන්නේ ඉතින් අපිට වැරදුනේ කොහොමද ඇයි අපි මේක සුළුවෙන් ගත්තේ මම දැක පෞගේ දවස්වල අවුරුද්ද සෞඛ්‍ය අමාත්‍යාංශ වලින් කියාදි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ ප්‍රමුඛ පෙළේ පළමු පෙළේ ඉන්න විශේෂඥවරු කියද්දි මේ දේ කරන්න එපා කියලා ඉල්ල අපි අවුරුදු ක්‍රීඩාවසව හැමදේම තිබ්බා ඒකෙන් අවුරුදු පොකුරක් ආවා ඒ අවුරුදු පොකුරින් නේද මේ හැමදේම මේ විදිහට උනේ ලංකාවේ පළවෙනි වතාවට දිස්ත්‍රික්ක 22න්ම රෝගීන් හම්බුණා දැන් අද වෙනකොට හම්බෙන රෝගීන් ගන්න මෙච්චරයි කියලා කියන්න බෑ හැමදාම සිදුවන මරණ සංඛ්‍යාව ඒ වගේමයි මේ වෙනකොට ඊයේ වෙනකොට ඊයේ බ්‍රහස්පතින්දා අලුතෙන් වාර්තා වෙලා තිබ්බා 2249ක් මේ ඊයේ වෙනකොට මේ වෙනකොට ඊට පස්සේ මරණ 24ක් වාර්තා වෙලා තිබ්බා ඊයේ ඒ කියන්නේ මුළු සංඛ්‍යාව ඊයේ වෙනකොට 892ක් මරණ 24ත් සමග ඉතින් මේක තමයි අපේ රටේ තත්ත්වය දැන් හැමදාම 2000ට වැඩියෙන් වාර්තා වෙනවා මම හිතනවා මේ ගණන් වලත් ලොකු ගැටලුවක් තියෙනවා අපිට හරි ඇත්ත තොරතුරු හම්බෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා එතන මම වැරදි වෙන්න පුළුවන් මේ මගේ මට හිතන හැටි ඔබටත් ඒ විදිහම හිතනවා ඇති එහෙම නොවෙතනවත් ඇති කොහොම වුණත් ලොකු ප්‍රශ්නාත්යක් තියෙනවා අපි ඉස්සරහා ඉතින් ඒකම මේ හැම මේ කඩයක්ම මේ වෙනකොට වහලා කඩවල වලට යන විදියක් නැහැ ෆාමසිස් විතරයි ඇරලා තියෙන්නේ මේ සතියන්තයේ අද දවස පුරා ඉඳලා සඳ උදේ 5 වෙනකන්ද කොහෙද දිගරම ඕල් අයිලන්ඩ් කර්ෆියු දිස්ත්‍රික්ක වෙන බැල්පින ලොක්ඩවුන් කරලා තියෙන්නේ තමන්ගේ නගරයේ සීමිත තුල විතරයි අපිට යන්න එන්න කරන්න පුළුවන්කම තියෙන්නේ එතකොට සියලුම විවාහ මංගල්‍ය ඔක්කොම තහනම් කළ නැවත දැනුම් දෙනතුරු ඒ වුණාට මේ මගේ තන රෙජිස්ට්‍රේෂන් වගේ දේවල් කරන්න පුළුවන් 15 දෙනෙකු සහභාගීත්වයෙන් ඒකම මරණයක් වුණත් ඒත් කරන්න පුළුවන් 15 දෙනෙකු සහභාගීත්වයෙන් විතරයි අද අපේ රට ලෝකය ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඉතින් මේ ඔන්නෝකයි අද අපි මුන්න දාලා තියෙන සත්‍යත්වයේ ඉතින් මේ ඇස්සේ මම හිතන්නේ මේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව හැමෝම එකතු වෙලා මේ මොනහරි දෙයක් රට වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා මේ 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 කොවිඩ් වසංගතය වෙනුවෙන් විරුද්ධ පක්ෂය විපක්ෂය එතකොට අනිත් පෙරමුණු වගේ දේවල් හැමෝම එකතු වෙලා එක දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔවුන්ට ඒකට ඉඩකඩ ලැබිලා තියෙනද කියන එක ප්‍රශ්නයක් තියෙනවා මොකද ආණ්ඩුවම තනියම දේවල් කරන්න යනවා මිසක් මෙතන පේන්න තියෙන විදියට හැමෝම සහභාගී කරන දෙයක් කරනවයි කියලා පිනීමක් නැහැ මෙතන ඉතින් ඒ ගැන පෞගිය දවසක මේ මට දකින්න මට අහන්න ලැබුණා මේ හાર્ට් ફોකස් වැඩසටහනේ මේ ડોક્ટર නලින්ද දයාසිස් සමග කරන සාකච්ඡාවක් මම හිතන්නේ අපිට ඒ සාකච්ඡාවට සවන් දෙන්න පුළුවන් ඊට කලින් අපි ගීතයකට ගිහිල්ලෙමු ඒ ගීතෙන් පසුව මම ඔබට එම සාකච්ඡාව අසන්න සලස්වන්න
apno pelan rajanu
කවදා පායද්ද අපදින සුරානෝ මං හිතන්නේ සුනලාරත්නයන්ගේ පද රචනය නන්දා මාලනිය ඉතාමත් අරුතක් එක්කලා තියෙනවා අදටත් මේ සින්දු මං හිතන්නේ මොනතරම් ඒ කියන්නේ මේ අවස්ථාවට ගැලපෙනවද කියලා ඔබටත් හැඟී යනවා ඇති ඉතින් මධ්‍යම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ඩොක්ටර් නලින්ද ජයසිරි සමග මේ හાર્ට් ફોකස් වැඩසටහනේ ගිය වැඩසටහන මම දැන් ඔබට අහන්න සලස්වන්නම් අපි අහලා බලමු
ඇත්තටම මේ රටට දැන් එල්ල වෙලා තිබෙන කොවිඩ් වසංගතයෙන් රටේ ජනතාවගේ ජීවිත බේර ගැනීම සඳහා කොමාරි ජාතික යාන්ත්‍රණයක් හදා ගැනීමට වෙච්ච බලකිරීමක් නිරන්තරයෙන් අපේ පැත්තෙන් සිදු කරමින් ඉන්නවා මං හිතන්නේ මේක තමයි මේ වෙලාවේ ජාතික අවශ්‍යතාවය
හරි
මොකද එක ජීවිතයක්වත් නැති වුණොත් ඒක අපි රටක් හැටියට ඒක වක්කීම් බාර ගන්නට උනන ඉන්දියාවේ මෙච්චර මැරුණා ඉතාලියේ මෙච්චර මැරුණා කියලා හිත හදා ගන්න අපිට බෑ මොකද ඒවැ දසදහස් ගණන් මැරුණත් අපේ රටේ නැති වෙන හැම ජීවිතයක්ම වටිනවා ඒ නිසා අපි පුළුවන් තරම් දේශපාලනිකව බලපෑම් කරමින් ඉන්නවා රජයට මේ සියලු දෙනා එකතු කරගත්ත යාන්ත්‍රණයක් සකස් කරන්න කියලා.
මොකද්ද දැනට ඒ කියන්නේ ඔබ බලපෑමක් කරන ඔබ දේශපාලන පක්ෂයක් හැටියට ඇත්තම ඔබ වෛද්‍යවරයෙක් හැටියට මේ මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් එක්. එතකොට ඔබ මේකට බලපෑමක් ඇති කරනවා. මොකද්ද මේ බලපෑමෙන් කොවිඩ් ඊට දෙක කරලා තියෙන්නේ? මොකද්ද ඒකට දැනට ඇති වෙලා තියෙන ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය? සහ ප්‍රතිචාරය.
ඇත්තටම කවුරු හරි මේ රටේ කොවිඩ් වසංගතයේ තත්ත්වය වර්තමාන තත්ත්වය පිළිබඳව හරිහමං අධ්‍යයනයක් කළොත් අපිට අපි මේ කියන අවශ්‍යතාවය කඩිනමින්ම කළ යුතු වෙනවා. ඒ මොකද දැන් රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ දිනපතා ආසාජ්‍යන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව සහ රෝහල් වලින් ඩිස්චාර්ජ් කරන ප්‍රමාණය. හැබැයි එතනින් එහාට ගියපු මේ යාන්ත්‍රණයේ බරපතල ගැටලු සාගතයන් තියෙනවා. එකක් තමයි මේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත අය PHI-ට MOH නැත්තම් දන්න කියන වෛද්‍යවරයෙකුට කිව්වට අද ඒ කෙනෙකුට PCR එකක් කඩිනමින් කරගන්න බෑ. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ කිව්වත් PCR එකක් කරන්න දවස් 3ක් 4ක් යනවා. ඊළඟට PCR එකක් කරත් ප්‍රතිඵල එන දවස් 3ක් 4ක් සමහරට 5ක් විතර යනවා. ඊළඟට ඒ PCR එක පොසිටිව් වුණත් රෝග ලක්ෂණ සහිත වුණත් එයර් රෝහල් ගත වෙන්න විදිහක් නෑ. දැන් ඇත්තටම ගත්තොත් දැන් ලංකාවේ පැතිරෙමින් තිබෙන B117 කියන බ්‍රිතාන්‍යේ නව ප්‍රභේදයේ තිබෙන ප්‍රශ්නය තමයි අර කොවිඩ් රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණෙන් නැතුව උණ උග්‍රේ වේදනාව වැනි දේවල් එන්නේ නැතුව කෙලින්ම නියුමෝනියා තත්ත්වයට පත් වෙනවා. ඒ නිසාම ගෙවල් වල ඉන්න තරුණ අය හොඳට කායිකව මානසික රෝගී හිටපු අය ශක්තිමත් අය එකපාරට කතා කරලා කියනවා දැන් හුස්ම ගන්න අමාරුයි. පපුවරි දෙනවා. මේ ආදි කරුණු කාරණා කියන. එතකොට ඒ අය රෝහල් ගත කරන ක්‍රමයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් පොසිටිව් අය කෙලිම රෝහල් ගත කරන්න බැරි වුණත් බොහෝ සමහර වෙලාවට ඔන්න දැන් කියනවා අහවල් වෙලාවට බස් ලෑස්ති කරනවා එදාට එන්න අපි ගිහිලා මධ්‍යස්ථානයකට දානවා කියලා. මට බොහෝ තැන් වලින් වාර්තා වෙලා තිබෙනවා එවැනි ආසාදිතයන් ඇවිල්ලා තියෙනවා හැබැයි ආපසු යන්න සිද්ධ වුණා. මේ ළඟදි දවසක දවස් 3-4කට කලින් කළුතර දිස්ත්‍රික්කයේ එවැනි ආසාදිතයන් 130ක් එකතු කරගත්ත කන්ද කඩුවට යවන්න කියලා. හැබැයි ඔක්කොම එකතු කරාට පස්සේ පණිඩයක් ආව කන්ද කඩු සූදානම් නැහැ අය බාර ගන්න ආයෙ ගෙවල් වලට යවුවා. ඉතින් මේ වැනි තත්ත්වයක් සමහර අය අතරමැදි මධ්‍යස්ථානවල ඉඳලා තවත් තැන්වලට යවනවා. ඒ යවන්නේ කොහෙද කියලා සමහර බාරකරුවන් දන්නේ නැහැ. දරුවා යවනවා දෙමව්පියෝ දන්නේ නැහැ. එවැනි තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් නිකන් හිතන්න කොළඹදී කොළඹ පදිංචි වෙන කෙනෙක් ආසාතයක් වෙනවා, පොසිටිව් වෙනවා. ඔහු හෝ ඇව ගිහින් දානවා මඩ කලපුවේ, යාපනේ, ත්‍රිකුණාමලේ. හරිද? ඒකෝර මේක ඇත්තටම ගත්තොත් ඉතාම පීඩාකාරී තත්ත්වයක්. සමහර දැන් පවුල් පිටින් පොසිටිව් වෙනවා. පවුලේ දරුවෝ යවනවා එක තැනකට, අම්මා යවනවා තව තැනකට, තාත්තා යවනවා තව තැනකට. මොකද මේ පොසිටිව් කෙනෙක් කොහෙර ගිහිල්ලා මධ්‍යස්ථානික දාලා එයාට ඇඳක් දෙන එකම නෙවෙයි රෝගයකට ප්‍රතිකාර කරනවා කියලා කියන්නේ.
හරි.
මේකට වෙදකම හෙදකම දෙකම බද්ධ වෙන්න ඕනේ. මේ අයගේ මානසික සෞඛ්‍ය පිළිබඳව අපි සලකා බලන්න ඕනේ. මොකද කොවිඩ් මේ වෛරස් එකේ සංකූලතා ඇතිවීම ප්‍රතිශක්තිකරණයත් එක්ක සම්බන්ධයි.
හරි.
එතකොට කෙනෙකුට මේ තමන්ට හෙට වෙන්නේ මොකද්ද? තමන් ගිහින් දාන්නේ කොහෙටද? තමන්ට ඒ ගිහින් දාන තැන පහසුකම් තියෙනවද? තමන්ගේ පවුල අනිත් අය ඉන්නේ කොහෙද කියන අවිනිශ්චිතතාවයක් ඇති වුනහම ඒක මානසිකව බලපානවා. ප්‍රතිශක්තිකරණයට බලපානවා.
අනිවාර්යයෙන්.
ඊළඟ කාරණේ තමයි තවමත් අපේ රෝහල් වල ICU ඇඳ ප්‍රමාණය සහ ඔක්සිජන් දෙන්න පුළුවන් ප්‍රමාණය ඉතාම සීමිතයි. ඒ කියන්න බල කළුතර දිස්ත්‍රික්කයේ වුණත් ICU බෙඩ්ස් ප්‍රමාණය හරිම සීමිත ප්‍රමාණයක් තියෙන ඉතින් දැන් නාගොඩ මහ රෝහලේ පවා දැනටත් කොවිඩ් සඳහා ICU ඇඳ ප්‍රමාණයක් වෙන් කළා නැහැ. ඒ තිබෙන ICU ඇඳ පහ තිබෙන්නේ වෙනත් රෝගීන් සඳහා.
හරිද?
මේ කොරෝනා සඳහා වෙන් කරපු ප්‍රාදේශීය රෝහල් වල ICU නැහැ. උදාහරණයක් හැටියට මගේ ගමේ රෝහලේ පිඹුර එක වෙන් කළා තියෙනවා කොවිඩ් රෝහලක් හැටියට. ඒක ICU එකක් නෑ. ඒක තිබෙන HDU එකක්. High defense unit එක. ඒ කියන්නේ එතන ඔක්සිජන් දීලා තියාගන්න පුළුවන්. ICU තරම් පහසුකම් නැහැ. ඒකේ තියෙන ඇඳන් 8යි.
ඔව්.
ඒ නිසා මෙනි බරපතල තත්ත්වයක් තියෙනවා. දැන් අපිට කතා කරලා කියනවා සමහර රෝගීන් ඇත්තට මේගොල්ලෝ ICU එකට දාන්නට ඕන. දැන් රෝහල් වලින් කියනවා ICU ඇඳක් කොහෙන් හරි හොයාගන්න. ඇත්තට මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ ඒ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු ඊළඟට ඒ තියෙන වෛද්‍යවරු සියලු දෙනා ICU ඇඳක් ගන්න උත්සාහ කරලා කොහෙන් හරි රෝහලකින් ඒක නැති වුණාට පස්සේ ඥාතියර කියන ඕගොල්ලෝ කොහෙන් හරි ICU ඇඳක් හොයාගන්න.
කොහෙන්ද ICU ඇඳ හොයන්නේ?
ඒක තමයි සාමාන්‍ය පුද්ගලෙක් කොහෙන්ද ICU ඇඳක් හොයාගෙන ඉතින් අපිට කතා කරලා කියනවා අහවල් තැන ICU ඇඳක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා, මෙතන තියෙනවා කියලා ආරංචියක් තියෙනවා, පුළුවන් නම් කතා කරලා දෙන්න කියලා. ඉතින් ඉතාම අවසනාවන් තත්වයක්. මට රාගම රෝහලේ වෛද්‍යවරයෙක් කිව්වා මේ ඊයේ පෙරේදා අර ගර්භණී මාතාවක් දරුවත් එක්ක මිය ගියා. ඇතරම මිනුවන්ගොඩ රෝහලේ ICU ඇඳක් තිබ්බනම් ඒ දරුවගේ අම්මගේ ජීවිතේ බේරගන්න තිබ්බ කියලා. ඒකයි තාම අවසනාවන්ත තත්ත්වයක්. මාවනැල්ල රෝහලේ කොවිඩ් වාට්ටුව බාරව ඉන්න වෛද්‍යවරයාගේ සහෝදරයා මිය යනවා ICU ඇඳක් නැතුව. ඉතින් අපිට පම්පෝරි ගහන්න පුළුවන්, සංදර්ශන තියන්න පුළුවන්. අපි ඇඳන් 1000ක් දැම්මා, 1200ක් දැම්මා, දවස් 10න් 10000ක් හදනවා කියලා වගේ දේවල් සංදර්ශන මාධ්‍ය සංදර්ශන කරන්න පුළුවන්. නමුත් ඇත්ත අවශ්‍යතාවයට තවමත් මේ රජයේ
උත්තරයක් හම්බෙලා නැහැ.
ඉතින් ජනතාවගේ ජීවිතයක නිසා ඉතාලම නිකන් අවිනිශ්චිත තත්ත්වයක තිබෙනවා. මේ කොවිඩ් වසංගතය ලෝකෙට අලුත් වුණාට වසංගත අලුත් නැහැ.
අතන
කොරෝනා පෞලේ වෛරසත් ලෝකෙට අලුත් නැහැ. SARS MERS වගේ වසංගත වලට ලෝකෙ 2002 ඉඳන් මුහුණ දීලා තියෙනවා. ඊළඟට ලෝකයේ මේ වසංගත වේදය කියලා කියන්නේ දැන් සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාවේ තිබෙන වෙනම ඒකකයක්. ඒ සම්බන්ධයෙන් ප්‍රවීණයන් රාශියක් ලෝකේ පුරා ඉන්නවා. අපිත් අවුරුද්දක් ගන්න ඒ පුරුදු කරනවා. එතකොට මේ වසංගතය දැන් අපේ රටට ඇවිල්ලා මාස 15ක් ගත වෙනවනේ. අපිට ඕමනා තරම් කාලයක් තිබුණා මේකට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදාගන්න. එතකොට ජනතා විමුක්ති පෙරමුණ ගිය අවුරුද්දේ මාර්තු මුලම, කියන්නේ පෙබරවාරි 27 පළවෙනි රෝගියා වාර්තා වුණාට පස්සේ අපි රජයට වෙනමකුත් යෝජනා කරන්නේ. අපි කිව්වේ අපි සියලු අය එකතු කරගත්ත, මේකට අවශ්‍ය කරන අය එකතු කරගත්ත ජාතික යාන්ත්‍රණයක් හදමු. ඒක දේශපාලන කොටසක් තියෙනවා, ඒක සෞඛ්‍යම කොටසක් තියෙනවා, ඒක ආරක්ෂක කොටසක් තියෙනවා. හැම දෙනාම සම්බන්ධ කරගත්ත ජාතික යාන්ත්‍රයක් හදමු. ඒ යාන්ත්‍රණය විසින් මේක මෙහෙයමු කියලා. මොකද මට අත්දැකීමකුත් තියෙනවා 2016 අවුරුද්දේ නේපාලේ. අපිට වඩා ආර්ථික වශයෙන් දුප්පත් රටක්.
ඔව්.
ඇත්තටම ගත්තොත් හරියම පාර්ලිමේන්තුවක් තිබුණෙත් නැහැ මෑත කාලේ වෙනකන්.
හරි.
අගමැතිවරු මාරුණා මිටින් වෙත නේපාලයේ සින්දුපල්චෝක් කියන ප්‍රදේශයේ භූමිකම්පාවක් ආවා. ප්‍රදේශ ගණනාවක් ඒකෙන් පීඩාවට පත් වුණා. එතකොට ලෝකේ තිබුණ විවිධාකාර NGO විවිධ සංවිධාන නේපාලට බැදිහත් වෙන උත්සාහ කරා. හැබැයි එරට ආණ්ඩුව මොකද කරේ? ඒකට ශක්තිමත් යාන්ත්‍රණයක් හැදුවා. සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන්, ඊළඟට අපේ රටේ නම් දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශ ලේකම්ගේ පරිපාලන නියෝජිතයන්, හමුදාව, සෞඛ්‍යංශ මේවත් සම්බන්ධ කරගත්ත ව්‍යූහයක් හැදුවා පහළ මට්ටම දක්වා, උඩ සිට පල්ලෙහාට. එතකොට කවුරු හරි ගිහිල්ලා ඒ ප්‍රදේශයට යම් ආධාරයක් දෙනවා නම්, සෞඛ්‍ය ආධාරයක් දෙනවා නම් අර කමිටි එක තමයි ඩිසයිඩ් කරන්නේ මොන තැනටද ඒ ආධාරය ගමන් කළ යුතු වන්නේ. හරිම පැහැදිලි. මොකද මට මමත් ඒකට සම්බන්ධ වුණා අපේ ජාත්‍යන්තර තරුණ සංවිධානයේ සමාජික කැටියට. අපි ගියාට පස්සෙත් එතන හරිම පැහැදිලිව පේනවා ඒ ඒ ඒකකයේ විසින් පරිපාලනය කරන යම් ප්‍රදේශයක් තියෙනවා. එතකොට ඒ අය දන්නවා කොහෙටද බඩු යන්නේ කොහෙටද අඩුපාඩු
කොහෙද උමනා තැන්වලට ඒක යවනවා.
ඇත්ත උමනා තැන්වලට නෙවෙයි නේපාලෙට ඒක කරගන්න පුළුවන්කම තිබ්බනම් අපිට ඒක හරි පහසුවෙන් කරගන්න පුළුවන්කම තිබුණා.
දැන්වත් කරන්නේ නැද්ද අපි?
තාම නෑ. ඒ කියන්නේ මාස 14ක් 15ක් ගත වෙලත් දැන් ඒක පළවෙනි රැල්ලට වඩා සෞඛ්‍යංශ පැත්තකට කළා මේ යාන්ත්‍ර යම් කිසි දෙයක් කරන එක තමයි අපිට පේන්න තිබෙන්නේ. උදාහරණයක් ඇරෙද්දී කියනවා නම් මේ කොවිඩ් සඳහා අදපු ජනාධිකාරී සාධක බලකාය. ඒ බලකාය මම මට තේරෙන හැටියට මට පේන හැටියට සහ ওই PHI යූනියන් එක ඒ වගේම විවිධ වෘත්තීය සංගම් කියන හැටියට අඩු ගානේ ප්‍රජාවදින දංගේ සංගමේ.
ඔව්.
ඔවුන්වත් ඒක තීරණාත්මක කාර්යභාරයක් කරන්නේ නැහැ.
කවුද කරන්නේ එතකොට?
තර අපිට පේන හැටියටම ජනාධිපතිවරයාගේ උපදෙස් ඔහු කල්පනා කරන විදිහට තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. හමුදාපතිවරයා ජනාධිපතිවරයා හිතන ආකාරය ප්‍රකාශයට පත් කරනවා. හරිද? එහෙම නැත්නම් දැන් මේ වසංගතයට මුහුණ දෙන්න ඕනකම තිබෙන්නේ සෞඛ්‍ය විද්‍යාත්මක දත්ත පදනම් කරගෙනනේ. දැන් අපිට මේ බැලූ වැල්මටම අහවලා ආසාදිතය අහවලා රෝග ලක්ෂණ තියෙනවා කියලා කියන්න බෑ. ගම් වතුරක් නම් බලලා කියන්න පුළුවන්. සුනාමියක් නම් බලලා කියන්න පුළුවන්. නමුත් මේ පදනම් වෙන්නෙම ඩේටා මත. ඩේටා තිබෙන්නේ සෞඛ්‍යංශ ළඟ. MOI චරහා තමයි සියලු ඩේටා එකතු
වෙන්නේ. ඔබ කියන්නේ ජනාධිපතිවරයාට මේ ඩේටා යන්නේ නැහැ කියලාද හරියට?
නෑ ඩේටා ගියත් එකක් තමයි ඩේටා ගියත් ඒ ඩේටා මත නෙමෙයි තීන්දුව ගන්නෙ. කලින් ඒගොල්ලෝ තීන්දුවක් ගන්නවා. අපි රට වහන්නේ නැහැ. හරිද? අපි රට ලොක්ඩවුන් කරන්නේ නැහැ. අන් එතකොට ඒ දේශපාලන තීන්දුවට ගැළපෙන ආකාරයට සෞඛ්‍යංශ වලට බල කරනවා ඒගොල්ලන්ගේ ප්‍රකාශන කුත් කරන්නේ. අපිට පේනවනේ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නේදී හැසිරෙන්නේ මම තමයි හොඳටම කරේ නේ අපි කරපු දේවල් කවුරුත් කතා කරන්නේ නැහැ වගේ මානසිකත්වයකින්නේ. මේ ඔබ බැලුවොත් එහෙම මේ වසංගතය යම් තාක් දුරකට පාලනය කරගත්ත නව ශ්‍රීලන්තයේ අගමැතිතුමිය ජසින්දා මොකද කියන්නේ? අය කියනවා this is a victory of 5 million team.
Exactly.
ලක්ෂ 50ක කණ්ඩායමක ජයග්‍රහණයක්. අපේ ජනාධිපතිතුමා කියනවා මම තමයි හොඳටම කරේ. එතකොට මොකද වෙන්නේ? අර දත්ත එකතු උනත් දත්ත වලින් අවශ්‍ය කරන තීන්දුව ගන්නෙ නැහැ. සත් මෙතන ඕනාව තිබෙන්නේ තීන්දුව අරගන්නට ඕන මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රවීණයන් විශේෂඥයන් වසංගත රෝග විශේෂඥයන් ප්‍රමුඛ සෞඛ්‍යංශ. ඊට පස්සේදී රයිට් මේකේදී දේශපාලන කොටසක් තියෙනවා. ඒක ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මේකේ තිබෙන හමුදාවට කොටසක් තියෙනවා. පොලිසියට කොටසක් තියෙනවා. ප්‍රවාහනයට කොටසක් තියෙනවා. ඊළඟට ගුරුවරුන්ට කොටසක් තියෙනවා. ඒ හැම දෙනාම සම්බන්ධ කරගත්ත ඒ හැමදේම මෙහෙවන්නට ඕන.
හැබැයි අපිට ඔබට බාධා කරන්න යනවා. දැන් මෙතන සෞඛ්‍ය ඇමතිවරු හතර දෙනෙක් ඉන්නවනේ.
ඔව්.
ඒකෙන් දෙන්නෙක් වෛද්‍යවරු.
ඔව්.
එක්කෙනෙක් මහාචාර්යවරයෙක්.
ඒ
වෛද්‍යවරයෙක්නේ. මහාචාර්යවරයෙක් අනිත් එක්කෙනා විශේෂඥ වෛද්‍යවරියක්. සහ තව නීතිඥවරයෙක් කොහොමද ඉන්නේ. එතකොට දැන් මේ අයගෙන් තොරතුරු වෙන්නේ අපි අපිට මට හිතන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතුවොත් දැන් නෑ ජනාධිපතිතුමා ඇමතිවරු හතරක් දාලා තියෙන මේ වෙලාවේදී ඒ ඇමතිවරු හතර දෙනාගෙන් තොරතුරු අරගෙන මේක කන්ට්‍රෝල් කරනවා වෙන්න වගේ එකක් බැරිද?
නැති ඇමතිවරු හතර දෙනෙක් හිටියට ඇත්තටම මේ පහුගිය මාස 14 පුරාම ඇමතිවරු විතරක් නෙවෙයිනේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවනේ ආණ්ඩු පක්ෂයේමත් වෛද්‍යවරු ඉන්නවා විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා එහෙම කණ්ඩායමකුත් ඉන්නවා වියත් මගෙන් ගියපු කට්ටිය. හැබැයි මේ කවුරු හිටියත් අර ධම්මික පැණිය හඳුන්වා දෙනකොට සුදර්ශනී පැණිය ගේනකොට කොවිඩ් මරණ ආදාහනෙත් බොහොම දාන කියන ප්‍රශ්න ආවහම ඊට පස්සේ දැන් කරාපිටේ කරලා ආවහම ඒ හැම තැනකදීම යම් හෝ විද්‍යාත්මක පදනමකින් කටයුතු කරේ විද්‍යාත්මක මත ප්‍රකාශ කළේ ඔය කණ්ඩායමෙන් විශේෂඥ වෛද්‍ය සුදර්ශනේ ප්‍රාන්තුපුල්ලේ මැතිණිය විතරයි. මේක ආණ්ඩුවට ඇත්තටම සුදර්ශනේ ප්‍රාන්තුපුල්ලේ වගේ කෙනෙක් මේ වෙලාවේ ආණ්ඩුව නියෝජනය කිරීම සම්පතක්. ඇයගේ විශේෂඥභාවය තිබෙන්නේම ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව. මේ වසංගතේ ඍජුව සම්බන්ධයි. ඇය ඒ සම්බන්ධයෙන් පළපුරුදු අධ්‍යක්ෂකම් සහිත කෙනෙක්. ඒතකොට ඇයට මොකක් හරි ක්‍රමයකට දැන් අර මහර බන්ධනාගාර සිද්ධිය වුණාට පස්සේ මොනවා හරි හේතුවක් උඩ ඇයව දැම්මා අලුත් අමාත්‍යංශයක් හදලා කොවිඩ් මර්ධනයට කියලා. මුලින් ඇතර කොවිඩ් මුලින් එන වෙලාවේ ඇයට ඒ අමාත්‍යංශයක් හදලා දෙන්න ආණ්ඩුව අදහසක් තිබුණේ නැහැ. නමුත් මහරෙන් ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මේ ඇයට බාර දුන්නේ. ඒක හොඳයි කියමුකෝ. අඩුතරමේ ඇය කියන දේවල්වත් පිළිගන්නේ නැහැ. ඇය එළියට ඇවිල්ලා කියනවා මම කනස්සල්ලෙන් ඉන්නේ මම කියන දේවල්වත් පිළිගන්නේ නැහැ. ඔබට මතක නම් එහෙම දැන් ඔය සෞඛ්‍යංශ වලින් දිගටම ඉල්ලීමක් කරා අප්‍රේල් 24 25 26 දවස් 3 ලොක්ඩවුන් කරන්න කියලා. සෞඛ්‍යංශය ජනාධිකාරී සාධක බලකායගල යෝජනාව ඉදිරිපත් කළා. හැබැයි යෝජනාව පරාජයට පත් වුණා. දැන් ඔබ හිතන්නකෝ සෞඛ්‍යංශ සෞඛ්‍ය රාජ්‍ය මත්තුමියත් එක්ක ගිහිල්ලා ඉදිරිපත් කරන යෝජනාවක් ජනාධිකාරී සාධක බලකායදී පරාජයට පත් වෙනවා. සම්මත වෙන්නේ නැහැ.
මොකද එදායක කළා තිබ්බනම් මේ තත්ත්වයක් නොවෙන්නේ තිබුණා.
වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් සෞඛ්‍යංශ වලටත් ඉහළින් මේ වසංගතය ගැන තීන්දුව ගන්න කවුද? මම හිතනවා පුජ්‍යලිකේ හමුදාපතිවරයා නෙමෙයි. හමුදාපතිට එච්චර හයියක් නැහැ. ඔතන සෞඛ්‍යංශ අභිභවා තීන්දුව ගන්න, අධ්‍යක්ෂණ අභිභවා තීන්දුව ගන්න. ඒක එන්නේ ජනාධිපතිවරයාගෙන්. ජනාධිපතිගේ තනි දේශපාලන තීන්දුව තමයි හමුදාපති එතන ප්‍රකාශයට පත් කරන්නේ. ඒක තමයි සෞඛ්‍යංශ
යන්නේ. ඔබ කෙනෙම ජනාධිපතිට මේ චෝදනාව කරන්නේ, යා තමයි මේ කරන්නේ
කියලා. අනිවාර්යයෙන්. ඉතින් අපිට පේනවනේ ඔහුගේ හැසිරීම. මෙමය රටක් කරන්න බෑ උද්දච්චකම් වලින් සහ මුරණ්ඩුකම් වලින්. කෙනෙකුට දේශපාලන අධ්‍යක්ෂකම් නැති වෙන්න පුළුවන්. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැති වෙනකොට දේශපාලන අධ්‍යක්ෂකම් තිබුණේ නැහැ. හැබැයි එතුමිය සමත් වුණා තමන් වටේ ඉන්න විශේෂඥයන්ගේ උපදෙස් අරගෙන ජනතා මතයත් එකතු කරලා යම් කිසි ආකාරයකට කළමනාකරණයක් කරගන්න.
ඇයි දැනගෙන හිටියා? ඇය දන්නේ නැහැ කියලා.
සියර්සියක් සාර්ථකුනේ නැහැ. ඇයි දැනගෙන හිටියා? එතකොට තමන් නොදන්නාකම නොදැනීමත් කියන්නේ බුද්ධිමත් භවයක එකතර දුරකට ලක්ෂණයක්. නොදන්නා බව දැනගැනීම බුද්ධිමත්කමක්, නොදන්නා බව නොදනා ගැනීම මෝඩකමක්. එතකොට මෝඩකම් වලට වසංගත වලට නෙමෙයි කිසිවකට මුහුණ දෙන්න බෑ. මේ ආණ්ඩුව සුදර්ශනී පැණියට දක්වපු සැලකිල්ලවත් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රාන්ත පුලියට දක්වන්නේ නැහැ. ශවින්ද, මේ ප්‍රශ්නය පටන් ගත්ත මොහොතේ ඉඳලා පෞගිය පෙබරවාරි අග මාර්තු මුල ඉඳලාම අපි කියපු දෙයක් තිබුණා. ඒ තමයි මේ වසංගතයෙන් දන ගැහුවොත් දන ගහන්නේ රට, දිනුවොත් දිනන්නේ රට. හරිද? දෙකම රට. පරදුනොත් රට, දිනුවොත් රට. මෙය ගං වතුරක් නම්, සුනාමියක් නම්, භූමිකම්පාවක් නම්, නායෑමක් නම් අපිව රාජ්‍යාන්තරයේ ජනාධිපති මොකද්ද හිතන්නේ කියන එක බලබලා ඉන්නේ. අපේ සාහන සේවා බලකායේ බැස්සෙව්වා, අපේ පක්ෂයේ තිබෙන අරමුදල් වියදම් කරා, පරිත්‍යාගශීලීන් උදව් ගත්තා, අපි අපේ වැඩේ කරා. අපි හැම සුනාමියෙදි කළා තියෙනවා. පහුගිය කාලවල ගං වතුර නායෑම් වලදී අපි වැඩේ කළා තියෙනවා. අපිට ඒක රාජ්‍යාන්තරයේ අදාළම නැහැ. අපි වැඩේ කරලි ඉවරලා රාජ්‍යාන්තරයේ වැඩ බහිනකොට ඒකට බද්ධ කළ එනවා. හැබැයි මේක වසංගතයක්. වෛරස් එක තියෙන සමාජයේ අපිට හිත හිතමන අපි මේ වැඩ කරන්න බෑ. හරිද? ඒ නිසා අපි කියන්නේ මේක, ඒ කියන්නේ මේකෙදී අපිට තිබෙන වාසි ටික තියෙනවානේ. අපි රටක් හැටියට අපි රට දූපතක් වීම, රටේ විධිමත් සෞඛ්‍ය ආන්ත්‍රයක් පැවතීම ගම්මට්ටම දක්වා ව්‍යාප්ත වෙච්ච තුන්වෙනි කාර්යය තමයි නිසි සෞඛ්‍ය උපදේශ වලට අනුගත කරගන්න පුළුවන් ජනතාවක් සිටීම. ඒතකොට මෙන්න මේ සාධක තුන ප්‍රයෝජනට ගන්න නම් අපි උඩ සිට පහළට මෙහෙවන යාන්ත්‍රයක් හදන්නට ඕනේ. ජාතික යාන්ත්‍රණය. ඒ යාන්ත්‍රණය අපිට උඩ ඉන්න පුළුවන්, මැද ඉන්න පුළුවන්, පහළ ඉන්න පුළුවන් අපේ සමාජිකයන්. හරිද? ඒකෙදි රයිට් කවුරු අපිට බාර දෙන්නේ? මේ රටේ දැන් කොවිඩ් විතරක් නෙවෙයි තියෙන ප්‍රශ්න. අපේ රටේ බෝන් ඕන් රෝග සහිත රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? ඔවුන් ගෙදරලා ඉන්නවා. ක්ලිනික් එකේ බෙහෙත් ටික ගන්න විදියක් නැහැ.
හරි.
ජනතා විමුක්ති පෙරමුණට බාර දෙනවා නම් අර ජාතික යාන්ත්‍රණය විසින් රයිට්. ඔබ ඔබගේ සංවිධාන යාන්ත්‍රණය මෙහෙවලා ගෙවල් වල ඉන්න මෙවැනි බෝනෝන රෝගීන්ට අවශ්‍ය කරන බෙහෙත් ටික ලබා දෙන්න ගෙවලට ගිහිල්ලා කියලා අපි එක වක්කීමක් සහිතව අපි කරනවා.
හරි.
එහෙම නැත්නම් අපිට බාර දෙනවා නම් අහවල් තැන්වල මේ ප්‍රදේශවලට මෙන්න මේ ආහාර ටික යවන්නට ඕන. අපි මේ සම්පකාරවලින් තියෙන ආහාර එකතු කරගෙන, සතුසින ආහාර එකතු කරගෙන යම් මේ එකතු කිරීමක් කරලා පැකට් කරලා බෙදා හැරීම යාන්ත්‍රයක් හදමු. අපිට බෙදා හැරීම ප්‍රශ්නේ තියෙන කියලා අපි ඒක බාර ගන්නවා.
හරි.
හරිද? අන්න ඒ වගේ මේ එක කොටස් වලට බාර දෙන්නේ වැඩ තියෙනවා. හරිද? කවුරු හරි කියනවා නම් එහෙම රයිට්. දැන් කලින් නම් තිබුණ ප්‍රශ්නයක්, ඇත්තටම මුල් වෙලාවේදී මාස්ක් තිබුණේ නැහැ. මාස්ක් දානවා නැති කියලා සමාජයේ ලොකු කතිකාවකුත් තිබුණා. ඒ වෙලාවේ අපි මොකද කරේ? රෙදි වලින් හරි මාස්ක් හදලා දුන්නා.
මේක 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 අපි දැක්කා. අර රතුතරුව ඔබගේ සංවිධානයේ ගිය පාර ඔය අපි මේ ගිය අවුරුද්දේ 2020 මේක පළවෙනි වතාවට එනකොට සෑහෙන වැඩ කොටසක් ලංකාව පුරාම කරා. මම මේක අහන්නත් හේතුව තමයි මේක 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 දකින්න නැත්තේ ඇයි කියන එක අනිත් පැත්තට එක ප්‍රශ්නයක්.
ඔය කියන්නේ පළවෙනි වෙලාවේදී අපි කරපු දේවල් ගත්තොත් මම කියෝගේ මාස්ක් මහලා දෙන එක ඒ වෙලාවේ මාස්ක් හදාන කවුරුත් හිටියේ නැහැ. නමුත් අපි ඒ වැඩේ කළා දුන්නා. සමහර රෝහල් වලට කොටස් එකතු කළා දුන්නා. සමහර රෝහල් වලට අපි ඇඳන් පරිත්‍යාග කරා. ඒ දාදි කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපි හිතනවා දැන් ගත්තොත් ආණ්ඩුව පිළිගත්තත් නැතත් රෝගය සමාජගත වෙලා තියෙනවා. රෝගය සමාජගත වෙලා. සමාජගත වෙච්ච වෛරස් එක්ක වැඩ කරනකොට අපි කවුරුත් අපේ වගකීම තේරුම් ගන්නට ඕන. හරිද? ඒ නිසා තව කෙනෙකුට රෝගය බෝ කරන්නේ නැතුව මිනිස් ජීවිතයක් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන අභියෝගයට දැන් රටක් හැටියට මුහුණ දෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ මෙහෙම නිකන් හිතන්න චමින්ද, මේ වෙලාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂයත ජාතික යාන්ත්‍රණයක් තියෙනවා නම් අන්නේ යාන්ත්‍රණය විසින් නම් අපි ලෝකෙන් ඉල්ලීමක් කරන්නේ අපට එන්නත නැහැ, ඔබ ඔබේ රටේ වැඩිපුර එන්නත් තියෙනවා අපිට දෙන්න කියලා. මේ තනි ජනාධිපති කෙනෙක් හරි ආණ්ඩුවක් හරි ඉල්ලනට වඩා පාර්ලිමේන්තුවක් විසින් එවැනි ජාතික යාන්ත්‍රණයකින් ඉල්ලනවා නම් ලෝක රටවල් දෙන්න සූදානම්. හරිද? විවිධ දේශපාලන ප්‍රශ්න තියෙනවනේ අපි දන්නවනේ. ඒතර අපි රටක් හැටි ඉල්ලන්නේ. අපිට දැන් වැක්සින් එක අඩුයි අපිට ඔබේ රටේ තියෙන වැක්සින් ප්‍රමාණයක් දෙන්න. අන්න එහෙමයි වැදගත් වෙන්න ඕන. ඒ නිසා අර අපි 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 තාම අපි සුනාමියෙන්වත් ගම් වතුර වලින්වත් යුද්ධය අවසන් වුණාට පස්සේවත් එහෙම නැත්නම් දැන්වත් තීරුම් ගන්න නැහැ රටක පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රය පැත්තක දාලා ජාතික යාන්ත්‍රණයකට රට අරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි තවමත් අතදබල්ලා නැහැ. එවැනි පක්ෂ ඔක්කොම එකතු කරගෙන වැඩ කරාට පස්සේදී ඊළඟ මැතිවරණයකදී ජනතාව තීන්දුව කරයි කවුද ඒකදී හරියට වැඩ කරේ, කවුද බුද්ධිමත් වැඩ කරේ, කවුද දූරදර්ශී වැඩ කරේ, කවුද කකුලෙන් යද්දේ, කවුද බකල් කරේ, ඒව ජනතාවට බාර දෙමු. හැබැයි රටක් හැටියට එකතු වෙන්න පුළුවන් තැනදී එකතු වෙන්නට ඕන. ඒකට අපිට පුළුවන් මේ වෙලාවේ යෝජනා ඉදිරිපත් කරන්න වැඩේ හදන්න ඕන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව.
අපි හිතමු ඉදිරි දවසකදී ජනතා විමුක්ති පෙරමුණට මේක සම්පූර්ණයෙන්ම බාර දෙන්න, මේක සම්පූර්ණයෙන්ම බාර ගන්න කියලා එක කොටසක් එනකොට ඔබ කිව්ව ඔය කොටස් වශයෙන් නෙවෙයි මං කියන්නේ, මේ යාන්ත්‍රණය එහෙම පිටින්ම මේකට ආවොත් එහෙම ඒක කරන්න ඔබට ප්ලෑන් එකක් තියෙනවද?
අනිවාර්යයෙන්. ඒක මේ දැන් අබුතු අපිට අබුතෙන් හොයාගන්න දෙයක් නෑ. මේවා මැජික් නෙමෙයි. ලෝකෙ මේව කරලා අත්දැකීම් අරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රවීණයන් අපි රටේ ඉන්නවා. අපට එන්නේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් නම් අපේ යාන්ත්‍රයේ උඩින්ම ඉන්නේ සෞඛ්‍ය බලධාරීන්. විශේෂඥ මේ පිළිබඳ විශේෂඥතාවයක් සහිතයි. අපි දේශපාලන යාන්ත්‍රණයෙන් කරන්නේ ඒ අයට අදාළ කරන විදිහේ සහාය ලබා දීම සහ නීතිපතා සමාලෝචනයක් සිදු කිරීම, ජනතාවට විශ්වාසදායක තොරතුරු සැපයීම, මේ තිබෙන අවධානමේ ඇත්ත තත්ත්වය කියලා ජනතාවගේ සහාය ලබා ගැනීම, ජනතාවට තමන්ගේ වගකීම පිළිබඳව පැහැදිලි කිරීම වගේම ඉහළ සිට පහළට ආදර්ශය පෙන්වන කිරීම. මෙහෙම කරනවා නම් ඕන වසංගතයකට රට මුණ දෙන්න පුළුවන්.
ඔව්. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික මේ දොස්තර නලින්ද ජයතිස්ස සමග හાર્ට් ෆෝකස් වැඩසටහන පැවැත්වු සාකච්ඡාවේ කොටස මම ඔබට ඉදිරිපත් කරේ. ඇත්ත. ඔහු කියන විදිහට මේ රටක පක්ෂ දේශපාලන යාන්ත්‍රණය පැත්තකට දාලා ඉවරලා මේ පැවැත්වෙන විවසනේ හැමෝම එකට අත්වල බැඳගෙන හැමෝටම කොටස් බාර දීලා මේක බාර ගන්න කියලා රජයක් හැටියට කරනවා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නය මීට වඩා විසඳ ගන්න පුළුවන්. ඕකගෙන විදිහට ඊගා මැතිවරණයකදී මිනිස්සු තීරණය කරයි කවුද වැඩ කරේ කවුද නැත්තේ, ඒක මිනිස්සුන්ට තීරණය. හැබැයි දැන් මේ රට විවසනයකට පත් වෙලා තියෙන වෙලාවේ මුලින්ම කළ යුතු තියෙන්නේ ඔක්කොම එකා වගේ මේක මොකද මේක මේ පොදු ජන පෙරුණේ මේ වෛරසයක් නෙවෙයිනි, මේක ජනතා විමුක්ති පෙරමුණේ වෛරසයක්ුත් නෙවෙයි, මේක සමග ජන බලවේගයේ වෛරසයක්ුත් නෙවෙයි. ඉතින් මේක තේරුම් ගන්න ඕන. මේක පවතින නායකත්වය තේරුම් අරගෙන කටයුතු කළ යුතු අවස්ථාව මේක. දඩබ්බරකමට හිතුවක්කාරකමට මේ රටක් පාලනය කරන්න බෑ, රටක දේවල් කරන්න බෑ. මේ වගේ විවසනයකදී හැමෝම එකතු කර ගන්න ඕන. දැන් මේ රට මේ ජසින්දාන් ඔව් මේ එකක් මතක් කරනවා මේ ඔබ කියුවා this a victory of 5 million people කියලා, 5 million මේ hard workers කියලා. ඇත්ත. ඒ කියන්නේ අපේ front එකේ හිටිය මේ මිනිස්සුන්ගේ කැපකිරීම ඒ හින්දා තමයි අද අපේ රට මෙහෙම අපි නිදහසේ මෙහෙම මේ වගේ තැනකටවත් ඇවිල්ලා මේ වැඩ කරසනක් කරගෙන පාටියකට ගිහිල්ලා අපේ functions ඒ විදිහට තියාගෙන mask එකක්වත් දාන්න නැතුව අපි නිදහසේ අපේ වාහනේ ගම්බිමන් යන්නේ පාරතුටි ඇවිදින්නේ public transport මේ ඇරෙන්න ඒවලකට තාමත් මේ මාස්ක් එක දානව ඒත් ආරක්ෂාවට මේ අනිත් මිනිස්සු ගැන හිතලා කරන දෙයක් ඒක. ඒ වුණාට සාමාන්‍යයෙන් පාරතුට ඇවිදගෙන කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම. ඉතින් ඒ தത്വෙට එන්න හරි නායකත්වය හරි දැක්මක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම අපි ඉන්දියාවට වඩා නොදිවිණ වෙනවා වැඩි ඈතක නොගොස්.
ඉන්දියට කියන විරිදු යොමු වුණු රට
දිවිහං කඩ එලා ගන්ට කොළඹට ආපාරං ගියා අපි රටම වූරාගෙන උගේ රටට අරන් ගියා
කොයි පරයක් එහෙම තමයි
බේරගන්ට පුළුවන්නම් රජදරුවන් හට ඔටුන්න සූදානම් මහතුනිව් පරයි එක්ක නිදිවදින්න
රජපුටුවේ මලත් සැපයි
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනවා දළදා මාලිගෙත් තරන් උන් දවසක යන්ට යනවා කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයෝ කොටි කෙලහලනවා තලු මරනවා අල්ලපු රටවල හොට බරි
උකස් කරන රන්දූපත
වටවට කර වැට බඳින්ට කැටි මන්නා ගන්ට වෙනවා වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්ට වෙනවා
සාධාරණ පහර දීම
සිහලු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනොත් අපි උන් කඳවුරු බඳින දිනේ පරයන්ගේ පොටුව කැපේ
අනාත රට සනාත වෙනවනම් ඇත්තටම හොඳයි. මේ තියෙන උදුරුලින් බේරිලා නිවැරදි දැක්මක් නිවැරදි ප්‍රතිපත්තියක් ඇතුව මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවනම් මං හිතන්නේ මේ ප්‍රශ්න අපිට විසඳගන්න එක මහදයක් නෙමෙයි. අපි වඩා දේවල් ජයග්‍රහණය කර මිනිස්සු වෛරසයත් එක්ක හැබැයි සෙල්ලම් කළා හරියන්නේ නැහැ. වෛරසය සුළුවට ගන්න බෑ අපිට. මොකද වෛරසය කියන්නේ වෛරසයක්. ඒක ඇහැට පේන දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ අනුව අපි ක්‍රියා නොකළොත් වැඩි ඈතක යන කලින් අපේ රටත් විශාල මහනුවරක් වෙයි කියන සැකය, ඒ ප්‍රශ්නාර්ථය අපි ඉදිරියේ තියෙනවා. ඒක නිසා මම හිතනවා බලධාරීන්ගේ නිසි අවධානය යොමු වෙලා මේ පත්වල තියෙන තත්ත්වෙන් අපේ රට මුදව ගන්න හැමෝම එකවන්ම වැඩ කළොත් පක්ෂ ભેදෙන් තොරව පක්ෂ දේශපාලනය පැත්තකට දාලා රටක් බේර ගන්න ඉස්සෙල්ල තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් දේශපාලනය කරන්න. ඉස්සෙල්ල මොන දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕන, අපිට රටක් තියෙන්න ඕන. ඒ නිසා මං හිතනවා දේශපාලන බල්ලෝබිත්වෙන් ඔය මිරිකිලා තණ්හාවෙන් ඉන්න මිනිස්සුන්ගේ සිත් සතන් දැන්වත් හරි දැක්මක් වෙනුවෙන් යොමු වෙලා මේ ප්‍රශ්න බේර ගන්න ඉදිරියට ඇවිල්ලා අත්වල බඳගනී කියලා ඒ ප්‍රාර්ථනෙන්. කොවිඩ් ගැන ඔබත් සමග මම කතා කරගෙන හිටියේ පොඩි කොටසක්, ඇත්තටම පොඩි පරිච්ඡේදයක් මම ඒ කතා කරේ රටපත් වල තියෙන තත්ත්ව ගැන. හෙට වෙනකොට හොඳ ආරංචි ලැබෙන්න අපිට වාසනාව ලැබේවා කියලා හිතාගෙන ඒ සම්බන්ධයෙන් මම අද නාතුණු. ඉතින් මට හිතුණා පොඩ්ඩක් මේ වෙන පැත්තකට යන්න. මේ වෙන පැත්තකට කිව්වේ මේ ඔය දුක් දෝමනස්යන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා අපි මේ දේවල් කතා කරන්න ඕන තමයි. අයින් වෙලා මේ වෙනම් පැත්තකට යන්න. මම මේ පෞගිය දවසක මට අහන්න ලැබුණා, මං ඇහුවා මේ කවි 10ට ගී 10ක් කියන ලස්සන වැඩසටහනක් කරන චරණ TV එකේ. YouTube එකේ කවි 10ට ගී 10ක් ඒක එක වැඩසටහනක ඒක මෙහෙවන්නේ වජිර ජයවදන ඒකේ මේ ජේෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් සමග පැවැත්තු වැඩසටහනෙන් මම පොඩි කොටසක් මේ උපුටා ගත්තා ඔබවෙන් ඉදිරිපත් කළා මගේ වැඩසටහන අවසන් කරන්න අපි පොඩ්ඩ අහලා බලමු මේක හරි සුන්දරයි
ප්‍රේමය කියලා කියන গুপ্ত මනෝභාවය ඒ গুপ্ত ගති ඇති මනෝභාවය කොහොම විස්තර කළා ඉවර කරන්න හැදුවත් කොහෙන්දෝ තැනකින් ආයේ ආයේ ඒක පටන් ගන්නවා දකින දකින හැම මොහොතකම අලුත් වෙනවා ඒ තමයි ප්‍රේමය ඉතින් ඒ නිසා මේ හැඟුම් කොහොම කියා හමාර කරනවාද කියලා කවියවත් දන්නේ නැති නිසා ආයෙත් ආයෙත් දවසක් ඒවි කියලා ආයෙ පටන් ගන්නවා අපි එනවා ඊළඟ කවියට
ඇත්තටම මේ දැන් ඔබ කියපු මේ ආයෙත් කියන යෙදුම ඒ අදහස ඇත්තටම කියනනම් මේ ප්‍රේමය පිළිබඳ මනෝභාවයේදී ඉතාම වැදගත් කියලා මට හිතෙනවා ඒ කියන්නේ ඒක තමයි මිනිස්සුගේ ජීවිතයේ අර ප්‍රේමය පිළිබඳ ප්‍රාර්ථනය කියන දේ ඒක ආයේ දවසක් ඒවි ආයේ දැන් මේක අපේ ජීවිත කාලයේ සෑම අතීත සංසිද්ධියක් සමගම මිනිස්සුන්ගේ ජීවිතවල බැඳිලා තියෙන දෙයක් මම හිතන්නේ අපි කොච්චර දුක්බර වුණත් සමහර වෙලාවට මේ අතීතය කියන දේ එක්ක අපි යම් සහසම්බන්ධයක් තියෙනවා මොකද ඒ බිඳුනු සුන්බුන් පවා යම් ආකාරයකට ඒ මතක ආවර්ජනත් එක්කලා අපිට මේ අපේ ජීවිතය ආමන්ත්‍රණය කරනවා හඬවනවා කම්පා කරනවා ඒක අපිට නෑ කියලා කියන්න බෑ ඒ අතීත අත්දැකීම් එක්ක තමයි අපි මේ ජීවන යාත්‍රාව පදවාගෙන යන්නේ එතකොට දැන් මේ ආයෙත් දැන් ආයෙමත් එනවා ආයෙමත් ඒවි කියන මේ අදහස මේ කවිය විතරක් නෙවෙයි අපි සමස්ත වශයෙන් ගත්තාම ආයේ දවසක් මේක හරි සුන්දර පරිකල්පනයක් කියන්නේ ආයේ කවදද මෙහෙම වෙන්නේ කියන එක. ඉතින් ඒක ජීවිතය අර ගිලිහිලා ගිය බොහෝ දේවල් එක්කලා දැන් අද අපි දැන් ඔබ සමග මෙහෙම කතා කරන අපි අද වර්තමානයේ සමහරවිට තව ඒ වර්තමානයේ අතීතයට එකතු වුණාම මේ 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 සිතුවිල්ල අපිට එන්න පුළුවන්. ඉතින් ආයේ දවසක් ගැන තමයි මේ අනෝම ලියන්නේ. හැබැයි අනෝමගේ කවි මග ඔබ දන්නවා. ඒක අනෝමගේ කවි මගෙත් මං හිතන්නේ වෙනස් විදිහක ලක්ෂ්‍යයක්. මේක මෑතකදී ලියපු කවියක් ඇය. ආයෙත් ඒවි දවසක්. ආයෙත් ඒවි දවසක් මෝපුරා සිනාසි කම්මුල කිති කවන දවසක්. පාකර හාදුවක් ඇස්වලින් හිනාවෙමු අපි එතෙක් ආයෙත් ඒවි දවසක් දෑත් පටලා ඔහි බොහෝ දුර ඇවිදිනා දවසක් ආගිය මාවතක මල් සුවඳ සිහි කරමු අපි එතෙක් ආයෙත් ඒවි දවසක් අයිස් සරුවත් වීදුරුව එකම තැනකින් උරන දවසක් ඇඟිලි තුඩ සීතල සුසුමකින් උණුසුම් කරමු අපි එතෙක් ආයෙත් ඒවි දවසක් හිසට බර දී මදක් උරපතේ සුව විඳින දවසක් සිද්ධි කම්මුලක් කිති කවන දවසක් මෝ පුරා සිනාසි කම්මුලක් කිති කවන දවසක් පාකර හාදුව අපේ හාදු පාකරන්නේ අපිට හම්බෙන්න බැරි නිසා මේ 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 දුරස්ථතාව තියෙන නිසා එතෙක් අපි ඇස්වලින් හිනාවෙමු ඒ දවස එනකන්. එතකොට දෑත් පටලන් හොයි බොහෝ දුර ඇවිදින දවසක් ඒ දැන් අපිට අහිමි වෙලා තියෙන්නේ. අපි අතීතයේ ආගිය මාවතක මල් සුවඳ සිහි කරමු. ආයෙත් දවසක් ඒ මේ අයිස් සරුවත් වේදරුව එකම තැනකින් උරන දවසක්. එතකල් අපි ඉමු. හිසට බර දී මදක් උරපතේ සුව විඳින දවසක්. මතකේ සුවඳ පමණක් හද කොනක සංගවාගෙන අපි එතෙක් ඉමු. පමාව දුම්රියක ඔබ එනතුරු ඉවසගෙන ඉන්නවා.
ප්‍රබුමක් ලබා දෙන්න.
මල් පිපි පිපි අපට සිවන